SBS Radio.
ශ්‍රීලංකාවේ දේශපාලන ඉතාම උණුසුම් වෙමින් පවතින ආකාරයක් තමයි අපිට පෙනියන්නේ. විශේෂයෙන්ම මේ වසර අවසානයේදී පැවැත්වීමට අපේක්ෂිත ජනාධිපතිවරණය නිසා වෙන්න මේ උණුසුම කෙමෙන් කෙමෙන් දිනෙන් දින වැඩි වෙමින් පවතින ආකාරයක් තමයි අපිට පෙනියන්නේ. ඉතින් ඒ උණුසුමත් සමගම අද දවසේදී අපි සතියේ ශ්‍රී ලංකේය පුවත්තිම උණුසුම ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. ගෙවුණු සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනයේ වාර්තා වුණු අලුත්ම නැත්තම් උණුසුම් පුවත් සම්පින්ඩනය ගෙන එන්නට SBS සිංහල වැඩසටහනෙන් අපිත් සමඟ සුපුරුදු හිතවතා සම්බන්ධ වෙලා සිටිනවා. ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ්, අයිබෝන් සුබදැසනක්.
අයිබෝන් මදර සුබදැසනක්.
හොඳයි මනෝජ්, අපි අපේ කතාබහ ආරම්භ කරමු. එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සහ විශේෂයෙන්ම මේ සුළු පක්ෂවල නායකින් සමග රැස්වීම පිළිබඳව මේ දවස්වල විශේෂයෙන් උණුසුම් විදිහට කතාබහට ලක් වෙනවා. පසුගිය සතියේදී අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේදී රාත්‍රී කාලයේදී පක්ෂ කිහිපයක නායකයින් සමග සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වුවා. ඉන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත පැමිණ මෙන්න මේ ආකාරයට තමයි අදහස් දැක්වුවේ. අපි මුලින්ම ඒ අදහස් වලට යොමු වෙමු.
මම කියන්නේ සාකච්ඡා අතිසාර්ථකයි. ඉතින් ඔබතුමන්ලට පුළුවන් වචනයෙන් ඉස්මතු වෙන අදහස පිළිබඳ නිගමනයකට එන්න. අවසන් තීරණ හෙට අනිද්දා ඉදිරියට අපි ප්‍රතිපත්ති ගරුකව ඒකීය ශ්‍රී ලංකාවක් තුළ ජාතික සමගිය, රටේ ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවය, ජාතික ආරක්ෂාව ආරක්ෂා කරගනිමින් අපි රට ගොඩනගන. පොදු ජනෙක් පෙරමුණ බයයිනේ මම එනවට. ඇත්ත කතාව ඒකනේ. ඒකනේ පොදු ජන පෙරමුණ මේ මට පහර ගහලා ඒගොල්ලෝ කැමති අපේක්ෂකව ගැන කතා කරන්නේ.
හොඳයි මනෝජ්, ඒ අතරතුරේදී අපිට වාර්තා වුණා ඊයේ දවසේදී TNA සංවිධානයේ සමග සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සාකච්ඡා කිරීමට නියමිතව තිබුණා කියලා. නමුත් අද උදෑසන වෙන විට වාර්තා වනවා ඒ සාකච්ඡා කල් ගිහිල්ලා කියලා. අපි එතනින් අපේ කතාබහ පටන් ගමු.
ඔව්, විශේෂයෙන්ම පසුගිය අඟහරුවාද දවසේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා අතර පැවැතුණු සාකච්ඡාවේදී එළඹුණු එකඟතාවක් අනුව තමයි මේ සෙසු පක්ෂ සමග සාකච්ඡාවන් සිද්ධ වෙන්නේ. ඒ අනුව ඔබ කිව්වා වගේ පසුගිය දවසේ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සුළු පක්ෂවල නියෝජිත ඉන්නමැතිතම නායකයින් සමග සජිත් ප්‍රේමදාස මහත්මයා සාකච්ඡා කරා. ඒ මංගල සමරවීර අමාත්‍යවරයාගේ කොළඹ පිහිටියේ නිල නිවසේදී මේ සාකච්ඡාව සඳහා රවුෆ් හකීම්, රිෂාඩ් බදිඋද්දීන්, මනෝ ගණේෂන්, පළනි දිගම්බරන්, පාටලි චම්පක රණවක කියන අමාත්‍යවරු එක්ව සිටියා. රෑ 10ට විතර ආරම්භ වෙච්ච සාකච්ඡාව පෑය දෙකක පමණ කාලයක් ක්‍රියාත්මක වුණා. විශේෂයෙන් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ පාර්ශවයේ නියෝජනය කරමින් මලික් සමරවික්‍රම, ඉරාන් වික්‍රමරත්න, කබීර් හෂීම් සහ මංගල සමරවීර කියන අමාත්‍යවරුන් එක්කාසු වෙලා සිටියා. ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් තමයි සාකච්ඡා කරේ. සජිත් ප්‍රේමදාස මහත්මයාට ඔවුන්ගේ සහයෝගය හිමිවනවද නැද්ද කියන කාරණය. නමුත් මේ සාකච්ඡාව තුළ යම් ප්‍රගතිශීලී අදහස් හුවමාරු වීමක්, එමන් නැත්නම් සජිත් ප්‍රේමදාස මහත්මයා ඒ පිළිබඳව සඳහන් කරද්දී හොබ්බුවේ අතිසාර්ථක සාකච්ඡාවක් කියලා. නමුත් ඒ සාකච්ඡාවේ අන්තර්ගතය පිළිබඳව වැඩිදුර කරුණු හෙළිකිරීම ඔවුන් ප්‍රතික්ෂේප කළා. දෙමළ ජාතික සංධානය සමග පවත්වන සාකච්ඡාව අවසන් වන තෙක් ඒ සාකච්ඡාවේ එකඟ වුණු කරුණු මොනවද කියලා ඔවුන් කියන්නේ මාධ්‍යයට වාර්තා නොකර රහසේ පවත්වා ගන්න කටයුතු කරලා තිබුණා. කෙසේ වෙතත් ඉදිරි සතිය, මේ අදින් ආරම්භ වුණු සතිය තුළ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න අවසන් කරනවායි කියන කාරණය සජිත් ප්‍රේමදාස මහත්මයා මේ පක්ෂ නායකයන් සමග ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒක තමයි එතන තත්වය. අර ඔබත් කිව්වා වගේ දෙමළ ජාතික සංධානයත් එක්ක ඊයේ දවසේ සාකච්ඡා කරන්න නියමිතව තිබුණා. නමුත් දෙමළ ජාතික සංධානයේ තීරණය කරලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක සාකච්ඡා කරයින් පස්සේ සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක සාකච්ඡා කරන්න. කොහොමනත් ලබන අඟහරුවාද එවන තමයි හෙට දවසේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රනිල් වික්‍රමසිංහ මහත්මයා සහ දෙමළ ජාතික සංධානයේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් පවත්වන්නට නියමිතයි කියලා වාර්තා වෙනවා. ඉන් පස්සේ සජිත් ප්‍රේමදාස මහත්මයා මුණගැහෙන්න නියමිතයි. කොමනත් ඊයේ දවසේ මංගල සමරවීර රාජිත සේනාරත්න සහ මලික් සමරවික්‍රම කියන මහත්වරුන් එක්ක දෙමළ ජාතික සංධානයේ නියෝජනය කරමින් එම්.ඒ. සුමන්තිරන් සහ සම්බන්ධන් කියන දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරුන් යම් සාකච්ඡාවක් නිරත වෙලා තිබෙනවා. එහිදී මේ සාකච්ඡාවෙන් පස්සේ මාධ්‍යවේදීන් විමසුවේ මොනවද සාකච්ඡා වුණු කරුණු සජිත් ප්‍රේමදාස මහත්මයාට එකඟත්වය ප්‍රකාශ කරාද කියන කාරණේ. නමුත් සුමන්තිරන් මන්ත්‍රීවරයා දෙමළ ජාතික සංධානය නියෝජනය කරමින් සඳහන් කරේ දෙමළ ජාතතාවට ලබා දෙන එකඟතාව පිළිබඳව මේ අපේක්ෂකයන් මොනවද කියලා ඔවුන්ට ලබා දෙන පොරොන්දු, එමන් නැත්නම් මොවුන් එක්ක එන එකඟතාවන් වලින් පස්සේ ඒ පිළිබඳව සලකා බලන්න සූදානම් කියලා තමයි සුමන්තිරන් මන්ත්‍රීබල දෙමජාතික සම්මාන වෙනුවෙන් මේ සාකච්ඡාවෙන් පස්සේ සඳහන් කරලා තිබුණේ මදුර.
හොඳයි, ඒත් එක්කම අපි දැනගන්නට කැමති මනෝජ් පසුගේ අඟහරුවාදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අතර සාකච්ඡා ප්‍රථම වතාවට පැවැත්වුණා. නමුත් අපිට වාර්තා වුණේ මාධ්‍ය හරහා මේ සාකච්ඡාවල අවසන් ප්‍රතිඵලයක් තාමත් වාර්තා වුණේ නැහැ කියලා. මේ සාකච්ඡාවල වර්තමාන ප්‍රගතිය පිළිබඳව අපි දැනගන්නට කැමති.
ඔව්, පසුගේ අඟහරුවාදා රාත්‍රියේ තමයි මේ සාකච්ඡා පවත්වන්න නියමිත වෙලා තිබුණේ. අපි දැක්කා එදින අවස්ථා 3-4කදී මේ හමුව කල් ගියා. එක වෙලාවක වාර්තා වුණා උදේ හමු වෙනවා කියලා, ඊට පස්සේ සවස 3:30ට පමණ හමු වෙනවා කියලා කිව්වා, ඊට පස්සේ සවස 6:00ට පමණ හමු වෙනවා කියලා කිව්වා, ආයෙත් 7:30 කියලා වෙලාවක් තිබුණා. ඊට පස්සේ තමයි රාත්‍රියේ මේ හමුව සිද්ධ වුණේ. එදා දිනේම හිටපු අමාත්‍ය එම්.ඒ. බාකිර්මාකර් මැතිතුමාගේ ගුණ සමරුව යෙදිලා තිබුණා. ඒ අවස්ථාවට සජිත් ප්‍රේමදාස මහත්මයා සහභාගී වුණා. ඒ සාකච්ඡාව එවන්දට මේ වැඩසටහන අවසන් වෙද්දි සවස 6 පසු වෙලා තිබුණා. ඒ වෙනුවට වේලාව නියම කරගෙන තිබුණේ සවස 6. කොමුණක් ඊට පස්සේ ආයෙම ඒ වෙලාව කල් ගිහිල්ලා තමයි රාත්‍රියේ මුණ ගැහුනේ. කොමුණක් මේ සාකච්ඡායම් සාර්ථක මට්ටමක තිබුණාය කියලා සජිත් ප්‍රේමදාස මහත්මයාගේ පාර්ශවයෙන් සඳහන් කළා. රනිල් වික්‍රමසිංහ මහත්මයා සඳහන් කරලා තිබුණේ සජිත් ප්‍රේමදාස මහත්මයාගෙන් නොව ඇව්හාය කියලා අපේක්ෂකත්වයේ ලැබුණොත් දිනන ක්‍රමය මොකක්ද කියලා. නමුත් ඒකට හරි උත්තරයක් දුන්නේ නැහැ කියලා රනිල් පාර්ශවයෙන් සඳහන් කරනවා. කබීර් හෂීම් මැතිවරයාගෙනුත් අහලා තිබුණා, ඔහුත් ඒකට හරියට උත්තරයක් දුන්නේ නැහැ. TNS සහ අනෙක් සුළු පක්ෂ ඇතුළු සංධානයක් නැතුව දිනන අමාරුයි කියන කාරණේ අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කරලා තියෙනවා. ඒවා සජිත් පාර්ශවයේ පිළිගත්තා. කොමුණත් දිනන උපක්‍රමය පෙන්නලා ඊට අදාළ ලියකියවිල්ලක් මේ සතියන්තයේ බාර දෙන්න කියලා අගමැතිතුමා ඉල්ලුවා කියලා තියෙනවා. ඊට පස්සේ අනෙක් පක්ෂත් එක්ක කතා කරලා තීන්දුවක් ගන්නවා කියලා සඳහන් කරලා තිබුණා. කොමුණත් රනිල් වික්‍රමසිංහ මහත්මයා සඳහන් කරලා තිබුණේ මේ සියලු අදහස් එමෙතම් දිනන්නේ කොහොමද, අනෙක් පක්ෂවල සහයෝගය කොහොමද, මේ කාරණාවලට පිළිතුරු ලබා ගත්තයින් පස්සේ කෘත්‍ය අධිකාරී මණ්ඩලයේදී තමයි ජනාධිපති අපේක්ෂකත්වය නම් කරන්න කියලා ආයෙත් ඊයේ දිනේ අපි දැක්ක රනිල් වික්‍රමසිංහ මහත්මයා සඳහන් කරනවා. කොමුණත් සජිත් පාර්ශවයේ එකගතාව කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ විතරක් නෙමෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමත් කැඳවලා ඔවුන් දෙගොල්ලොම ඉදිරියේ ජනාධිපති අපේක්ෂකයා නම් කළ යුතුයි කියන කාරණය. නමුත් ඊයේ දවසේ වෙද්දී පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම කියන කාරණය අතහැරලා කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ අනුමැතියත් එක්ක පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන්න ඕනේ කියන කාරණයට රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇවිල්ලා තිබුණා. අපි දැක්කා පක්ෂයේ කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ බොහෝ සමාජිකයින් අග්‍රාමාත්‍යවරයා පත් කරපු සමාජිකයින් අග්‍රාමාත්‍යවරයාට හිතයිශී පුද්ගලයින් මේ හින්දා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් විතරක් මේ අපේක්ෂකත්වයේ පත් කිරීම සුදුසු නැහැ කියන මතයක් තිබුණා. කොමුණත් ආයමත් මම කිව්වා ඊයේ දිනේ සාකච්ඡා උනේ මන්දතම් අදහස් පළ වුණේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී මේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා නම් කරනවා කියන කාරණේ.
හොඳයි, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තෝරන මේ කාර්යවලිය අතරතුරේදී විශේෂම මේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට සහයෝගය පළ කරපු ඍජුව සහයෝගය පළ කරපු අජිත් පී පෙරවරා සහ සුජීව සේනසිංහ කියන අමාත්‍යවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පවත්වන්නට කටයුතු දෙමින් පවතිනවා කියලා අපිට පසුගිය සතියේදී වාර්තා වුණා. මනෝජ්, මේ සම්බන්ධයෙන් වාර්තා වන අලුත්ම ප්‍රවෘත්ති මොනවද?
ඔව්, අපි දැක්කා ඔවුන්ට නිදහස කරුණු දක්වන්න කියලා වාර්තා කරලා තිබුණා. අජිත් පී පෙරේරා කැබිනට් නොවන අමාත්‍යවරයා මුලින්ම ඒ සම්බන්ධයෙන් ඔහුගේ අදහස් දැක්වීම පක්ෂ මහලේ කම්බරයාට කරලා තිබුණා. නමුත් සුජීව සේනසිංහ අමාත්‍යවරයා ඔහුගේ අදහස් පළ කරලා තිබුණා. මේ කියන්නේ ඒ ඔප ලිය කියවිල්ල එමන්නටම් ඒ ඔහුගේ අදහස් විමසපු විදිහේ අඩුපාඩු ආයමත් පෙන්නලා දීලා තිබුණා. කොමුණක් මේ වන විට ආරංචි වෙන්නේ බොහෝ දුරට පක්ෂයේ විනය කැඩුවාය කියන පදනම මත අජිත් පී පෙරේරා සහ සුජීව සේනසිංහ කියන අමාත්‍යවරුන්ගේ පක්ෂ සමාජිකත්වයත් ඇතැම් විට අහෝසි වේවිදෝ කියන කාරණය මත පදනම තමයි සාකච්ඡා කරන්නේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වද්දී අපි දැක්ක මුල ඉඳලා මලික් සමරවික්‍රම පක්ෂ සභාපතිවරයාත් කිව්වේ මොවුන් පක්ෂයේ විනය කඩලා නැහැ, විනය විරෝධීව හැසිරිලා නැහැ කියලා. නමුත් ඒ අතරේ තමයි පක්ෂ මහලේකම්වරයා නිදහස කරුණු දැක්වීමක් පවා සිද්ධ කරලා තිබුණේ. ඒ අනුව ඉදිරියේදී ඔවුන්ගේ එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වයටත් යම් තර්ජනයක් ගේවිද කියලා යම් සැකයක් තිබෙනවා. අපි දැක්ක මීට කලිනුත් පක්ෂ නායකත්වයට එරෙහිව එවනත්නම් පක්ෂයට එරෙහිව කටයුතු කරා කියන පදනම මත ඇතැම් සමාජිකයන්ගේ පක්ෂ සමාජිකත්වය එක්සත් ජාතික පක්ෂය අහෝසි කළා. ඉතින් මෙවරත් එහෙම තත්වයක් උද්ගත වේවිදෝ කියන සැකයක් මේ වන විට නිර්මාණය වෙලා තියෙනවා පක්ෂය ක්‍රියාත්මක වන ආකාරයත් එක්ක.
හොඳයි, අපි ඊළඟට අවධානය යොමු කරන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භූමිකාව සම්බන්ධයෙන්. ඊයේ දවසේදී නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තවත් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කළා. රත්නපුරයේදී පැවති පාක්ෂික සම්මේලනයේදී තීන්දුව හරියට කියන තේමාව යටතේ තමයි රත්නපුරයේදී මේ සමුළුව පැවැත්වුනේ. අපි මුලින්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මොන වගේ අදහසක්ද එහිදී දැක්වුවේ කියලා අවධානය යොමු කරමු.
මහින්ද අස්සම් කළා කතානායකතුමාට ලියුම ඇරලා, ඒක පිටින් තමයි අද ඔය පාර්ලිමේන්තුවේ ඉන්නේ ඔක්කොම. ඒක නිසා පොහොට්ටුවේ නායකයින්ට කළගුණ තේරෙනවා, මට තේපේනවා. ඒක පොහොට්ටුවේ ගමේ ඉන්න පාක්ෂිකයින්ටත් කළගුණ තේරෙනවා, මොකද ශ්‍රී ලංකාකාරයෝනේ පොහොට්ටු වුණාට. හැබැයි මේ පොහොට්ටුවේ ඉන්න දෙවනපළ කට්ටියකට කළගුණ තේරෙන්නේ නැහැ. ඒගොල්ල හිතනවා ඒගොල්ල හරි කියලා. එහෙනම් මං කිව්වේ අර ජනාධිපති ඡන්දේ දිනන්න 150%කට වැඩිය ඡන්දේ ඕනේ. ඡන්ද සංඛ්‍යාවෙන් ගත්තොත් 64,50,000කට වැඩිය ඕනේ ලබන ඡන්දේ දිනන කෙනාට. එහෙනම් අපි නැතුව දිනන්න පුළුවන්. ඒක තමයි ඇත්ත தත්ත්වය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරන්න පුළුවන් පක්ෂයක් නෙවෙයි. දැන් අපිට අපි ඇත්ත කියන්න එපා. අපිට දෙගොල්ලම අතවරනවා. UNP-ත් අතවරනවා. ඒගොල්ලත් අතවරනවා. හැබැයි අපි UNP-ත් එක්ක සාකච්ඡා පවත්වලා නැහැ. එළියෙත් නැහැ, රහසෙත් නැහැ. ඒ මොකද UNP එකත් එක්ක බේර ගන්න බැරි ගනුදෙනු හුඟක් තියෙනවා. UNP-ට අනාගතයක් කවදා හරි තියෙයි. මහ බැංකුම් පොල්ලේ නායකයෝ ටික UNP-ෙ නැති දාට. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි පොහොට්ටු එක්ක සාකච්ඡා වට දැන් ගණනාවක් ගිහින් තියෙනවා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා තිබෙනවා. අංක 1 රට වෙනුවෙන් ආණ්ඩුවක් විදිහට කරන වැඩපිළිවෙල කුමක්? අංක 2 අපි පක්ෂයේ අනන්‍යතාවය ශ්‍රී ලංකා නිදහස්. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දර්ශනය, බණ්ඩාරනායකවරුන් මේ රටේ බිහිකල සමාජ විප්ලවයේ හරයන් හර පද්ධතියින් එක්ක දේශපාලන ක්‍රමය, ඒ දේශපාලන ක්‍රමේ ඒ පදනමින්නේ ඔය පොට්ටු ඇති උනේ නැතුව වෙන විදිහකට බිහි වුණා නෙවෙයිනේ. අපි ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෞරවය රැකෙන විදිහට අපි සාකච්ඡා අපි පවත්වන්නේ. අපි පාක්ෂිකව පාවා දෙන්නේ නැහැ. අපි සංවිධායකවරු පාවලා දෙන්නේ නැහැ. අපේ මන්ත්‍රී කණ්ඩායම් අපි පාවලා දෙන්නේ නැහැ. අපිට පිළිගත හැකි, සතුටු විය හැකි වැඩපිළිවෙලක් පිළිබඳවයි අපි සාකච්ඡා කරන්නේ.
ඔව් මනෝජ, 68 වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරයෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවතත් කරලියට පැමිණෙමින් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නිල වශයෙන් දෙවැනි වතාවටත් අදහසක් ප්‍රකාශ කළා තියෙනවා. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි තීරණාත්මක සාධකය වන්නේ කියා මේ එළඹෙන ජනාධිපතිවරණයේදී මේ සම්බන්ධයෙන් කතාබහ කරද්දී මේ නැවතත් අපිට යම්කිසි ගලපා ගැනීමක් කරන්නට සිද්ධ වෙනවා. මේ ජනාධිපතිවරණයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වෙන්නේ නැහැ කියන කාරණාව මේ සම්බන්ධයෙන් වාර්තාව නලුත්ම තත්ත්වය කොහොමද?
ඔව් මතර, ඔබ සඳහන් කරා වගේ අපි දැක්කා ඊයේ රත්නපුරයේ පැවැත්විච්ච සමුළුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ප්‍රමාණය කොච්චරක්ද කියන එක ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කරනවා. දැන් 10%ක 12%ක ඡන්ද පදනමක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තියෙන්නේ වගේ අදහසක් මේ කතාවත් එක්ක මතු වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩිස්ත්‍රික් මට්ටමින් සමුළු මාලාවක් පවත්වන්න තීරණය කරලා තියෙනවා. ඒ අනුව පළමු ඩිස්ත්‍රික් සමුළුව හැටියට තමයි රත්නපුර ඩිස්ත්‍රික් සමුළුව පැවැත්ුණේ. එහිදී ජනාධිපතිතුමා සඳහන් කළේ ජනාධිපතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් කරපු දේශපාලන පක්ෂ සහ රාජ්‍ය නෝන සංවිධාන මේ වන විට යම් සමීක්ෂණ සිදු කරලා තියෙනවා. ඒ සමීක්ෂණවල ප්‍රතිඵල අනුව කියවෙන්නේ මේ කිසිදු අපේක්ෂකෙක් දැනට 140%කට වැඩිය ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නේ නැහැ. නමුත් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න නම් 164 මාර්ක විතර ඡන්ද ප්‍රමාණයක් අරගන්න ඕන. ඒ ඡන්ද ප්‍රමාණයට තව 111%ක 12%ක විතර ඡන්ද මදිපාඩුවක් තියෙනවා. ඒ අනුව ඒ මදිපාඩුව පුරවන තැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්‍යවශ්‍ය සාධකයක් වෙන අදහසක් තමයි ජනාධිපතිතුමා මතු කළේ. එමනම් ඒක තමයිද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ප්‍රතිශතයේ තක්සේරුව කියලා ආයමත් ප්‍රශ්න මතු වෙනවා. එහෙම වුණොත් ජනාධිපතිතුමා ඉදිරිපත් වුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ප්‍රතිශතයට උරුමකම් කියන්නද ජනාධිපතිතුමාට වෙන්නේ කියන සැකය තියෙනවා. කොමනත් එතුමා සඳහන් කළේ සමහරු කිසිම තැකීමක් නැතුව කටයුතු කරවතින් තමන්ගේ ඡන්දවල වටිනාකම පෙන්වන්න සේලු කණ්ඩායම් වලට පෙන්වන්න තමන් කටයුතු කරනවා කියන කාරණය ජනාධිපතිතුමා මතු කරා. ඒත් එක්කම එතුමා කිව්වේ කණ්ඩායම් දෙගොල්ලොම ඒ කියන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවය සහ එක්සත් ජාතික පක්ෂ පාර්ශවයේ දෙගොල්ලොම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අතවරනවා. ඒ හින්දා අනාගතයේදී ඔවුන්ට තීරණයක් ගන්න හැකියාවක් ලැබේවි කියන අදහස ජනාධිපතිතුමා මේ සමුළුවේදී මතු කරා මදුර.
ඔව් එතනදී මනෝජ තවත් විශේෂ කාරණාවක් ඔහු සඳහන් කරා විශේෂම මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පොදු ජන පෙරමුණට ගිය මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ මන්ත්‍රීදුර සම්බන්ධයෙන් විශේෂම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයින්ට සහ බිම් මට්ටමේ සිටින පොදු ජන පෙරමුණ පාක්ෂිකයින්ට ජනාධිපතිතුමා කිව්වා කෙලෙහි ගුණ දන්නවා දොස් පැවරුවේ. නමුත් මේ දෙවන පෙළ කණ්ඩායම් වලට ඔහු ඇඟිල්ල දික් කරයි. අතරතුරේදී අපි දැනගන්නට කැමති ඒ කාරණාවත් එක්කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඉදිරි සාකච්ඡා වටවල තත්ත්වය කොහොමද කියලා.
ඔව් දැන් සාකච්ඡාවට හතක් අවසන් කරලා තිනවා පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. දැන් මෑත භාගයේ වන විට පක්ෂයේ ඉහළ නායකයින් මේ සාකච්ඡාවට මැදිහත් වන ආකාරයක් පෙනෙන්න තිනවා ඒ සුබවාදීව සාකච්ඡාව සංකර ගැනීමේ බලාපොරොත්තුවෙන්. කොමුණත් මීළඟ සාකච්ඡාවට එමුණුත් අටවන සාකච්ඡාවට මේ සතියේදී පැවැත්වෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. නමුත් පැවැත්වෙන දිනයක් පිළිබඳව අවසානාත්මක තීන්දුවක් නැහැ. කොමුණත් මේ සතියේ සාකච්ඡා වෙලා තීරණයක් ගන්න පොහොට්ටුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්කසු වෙනවාද කියන තීරණය ගන්න ඔවුන් සූදානම් වෙනවා කියලා සඳහන් වෙනවා. කොමුණත් අපි දැක්ක එක අවස්ථාවක මහින්ද රාජපක්ෂ මහත්තයත් කියලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිතුමා පක්ෂයේ සභාපතිවරයා යම් ධනාත්මකව දේශපාලනයේ පරිණත අත්දැකීම් තියෙන පුද්ගලයෙක් විදිහට මේ ප්‍රශ්නේ දිහා බලනවා. ඊට මෙහා පක්ෂීය නායකින් එක්ක සාකච්ඡා කරනවට වඩා ඉහළ නායකින් දෙදෙනා සාකච්ඡා කරලා තීරණයක් ගත්තොත් හොඳයි වගේ අදහසක් පළ වෙලා තියෙනවා. ඒ අනුව එහෙම සාකච්ඡාවකුත් පැවැත්වෙන්න පුළුවන්. මීට කලිනුත් ජනාධිපතිතුමා සහ හිටපු ජනාධිපතිතුමා එකතු වෙලා සාකච්ඡා කළා. දැන් සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැචලර් රාජපක්ෂ මහත්මයා ඇතුළු කණ්ඩායමක් මේ සාකච්ඡාවලට එක්කසු වෙනවා. ඒ අනුව අවසන් තීන්දුවක් ගැනීමේ බලාපොරොත්තුව තියෙනවා. දැන් අර කිව්වාගේ ඉහළ නායකත්වයට මේ හැම ඡන්දයකම අවශ්‍යතාවය තියෙන බව අපි දකිනවා. එහෙම නැතුනොතින් ජනාධිපතිවරණයට 150% තව එක් ඡන්දයක් ලබා ගැනීමේ නොහැකියාවක් මතුවුණොත් ඔවුන්ගේ අපේක්ෂක ජයග්‍රහණය කරන්නේ නැහැ. අපි දන්නවා ජනාධිපතිවරණයකදී සෑම ඡන්දයකම අවශ්‍යතාවය තදින් දැනෙනවා. එවැනි මොහොතක අර පහළ නායකයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳව තැකීමක් නැතුව කටයුතු කිරීමෙන් ඒ ඡන්ද ප්‍රමාණයත් අහිමි වේවිද කියන සැකය තියෙනවා. දැන් පොදු ජන පෙරමුණේ අනෙක් නායකයන්ුත් සඳහන් කරන්නේ මේ ලකුණක් මත පදනම් වෙලා මේ ඒකගතාව බිඳ වැටෙනවා නම් මේක ඒතරම් සුබදායක තත්ත්වයක් නෙමෙයි, දේශපාලන පක්ෂයක ලකුණ නෙමෙයි, ප්‍රතිපත්තිම කාරණා මතයි ඉදිරියේදී තීන්දුව ගත යුත්තේ කියන අදහස පොදු ජන පෙරමුණේ යටන් නායකයන්ගේ අදහස වෙලා තියෙනවා. මම එහෙම කියන්නේ හේතුව දැනට කණ්ඩායම් දෙකේ සාකච්ඡා අතරමඟ යන හිටලා තියෙන්නේ මේ පොහොට්ටුව කියන ලකුණ භාවිතා කිරීම සම්බන්ධයෙන්. හැබැයි පසුගිය සතියේ ලක්ෂ්මණ්‍යා පාබේවර්ධන මන්ත්‍රීවරයාගේ නිවසේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වුණා. එහිදී පොදු ජන පෙරමුණේ නියෝජිතයින් බචිරාජපක්ෂ මහත්මයාගෙන් මේ සාකච්ඡා පිළිබඳව නැත්නම් මේ ලකුණ පිළිබඳව අදහස් විමසලා තියෙනවා. එහිදී බචිරාජපක්ෂ මහත්මයා කිව්වේ මේ වෙලාවේ ආසියානු දේශපාලනයේ ප්‍රබල සාධකයක් බවට පත් වෙලා තියෙනවා මේ පොහොට්ටුව කියන ලකුණ. ඒ පිළිබඳව ඉන්දියා රජයෙන් පවා ඇතැම් වෙලාවක කරුණු විමසලා තියෙනවා. එවැනි තත්ත්වයක් ඇතුලේ ප්‍රබල ලාංඡනයක් වෙච්ච පොහොට්ටුව අතහරින්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සූදානම් නැහැ කියන අදහස ඉදිරිපත් වෙලා තියෙනවා මදුර.
අප ඊළඟ අවධානය යොමුවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ගිය මන්ත්‍රීවරුන් පස් දෙනාගේ මන්ත්‍රීදුර අහෝසි කිරීම සම්බන්ධයෙන් පසුගිය සතියේදී වාර්තා වුණු පුවත් සම්බන්ධයෙන් අපි මුලින්ම අවධානය යොමු කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයසිරි ජයසේකර මහතාය සම්බන්ධයෙන් දක්වපු අදහස් වෙතට.
පක්ෂ සමාජිකත්වය තහනම් කරලා එතුමන්ලට විරුද්ධව චෝදනා පත්‍රය අවල විනය පරීක්ෂණ ආරම්භ කරනවා. ඒ අනුව එතුමන්ලට සිද්ධ වෙනවා ඇවිල්ලා විනය කමිටුවේ පෙනී ඉඳලා එතුමන්ලගේ නිර්දෝෂීභාවය ඔප්පු කර පෙන්වීම සඳහා. මන්ත්‍රීදුර අහෝසි වීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් උන්ගේ පක්ෂ සමාජිකත්වය තහනම් වීම සිද්ධ වෙනවා. ඊළඟට තියෙන පරීක්ෂණ වලට ආවේ නැත්නම් දෙන පිළිතුරු වලින් සෑහීමට පත් වෙන්නේ නැත්නම් උන්ව පක්ෂයෙන් නිරපහාරින්න පුළුවන්. පක්ෂයෙන් නිරපහාරීමත් එක්ක පාර්ලිමේන්තු මන්ත්‍රීදුරේ අහෝසි කිරීමේ අවධානමක් ඇති වෙනවා. ඉතින් පස්සේ තමයි පුළුවන් උසාවියට ගිහිල්ලා ඒ සම්බන්ධව යම් පියවරක් ගන්න.
ඒ අතරතුරේදී SP දිසානායක අමාත්‍යවරයා මාධ්‍ය හමුවක සංවිධානය කරමින් පැවසුවා විශේෂයෙන්ම එවෙනියු විනය පරීක්ෂණයක් නැත්නම් එවෙනියු මන්ත්‍රීදුර අහෝසි කිරීමක් සිද්ධ වෙනවා නම් ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තු වෙන බව අපි දැන් SP දිසානායක අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් දක්වපු අදහස් වෙතට යොමු වෙමු.
ඒක කරන්න බෑ. ඒක සත්‍යයක් වෙන්නත් බෑ. ඒකට හේතුව පක්ෂය තහනම් කරන්න පුළුවන් සභාපතිතුමාට ඕන නම් ඒත් එක්ක ලේකම්තුමාට කරන්න බෑ මධ්‍යම කාරක සභාව අවසරයක් නැතුව. දැන් අද දින හෝ ඊයේ දින හෝ පෙරේද දින හෝ මධ්‍යම කාරක සභාව රැස්වීමක් පැවැත්තිලා නැහැ. මොනම තත්ත්වයක් යටතේ වුණත් පක්ෂේ පාක්ෂිකත්වය අහෝසි කරන්න අපේ අනිවාර්යයෙන්ම පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් විධිමත් තීන්දුවක් ගන්නවා. අපි ස්ථීර වශයෙන් මේ පිළිබඳව අපි නීත්‍යානුකූලව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ඉතින් එතුමාට මධ්‍යම කාරක සභාව වාර්තාව ඕන විදිහට ලියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවා අධිකරණයේදී අපි මේ අභියෝගයට ලක් කරනවා.
මනෝජ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ මන්ත්‍රීවරුන් පස් දෙනාගේ අනාගතය කෙලෙස විසඳේවිද කියලා කියන ප්‍රශ්නය දැන් නැවතත් මතුවෙමින් පවතින. විශේෂයෙන්ම අපි කලින් සඳහන් කරා, කලින් කතාබහ කරා, එක්සත් ජාතික පක්ෂයේ අජිත් පී පෙරේරා සහ සුජීව සේනසිංහ අමාත්‍යවරුන් දෙදෙනාටම මේ ඉරණම අත්වේවිද කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාකච්ඡා අතරතුරේදී මේ මන්ත්‍රීවරුන් පස් දෙනාගේ මන්ත්‍රී දුර බැරි වෙලාවකත් අහෝසි කරොත් ඒ සාකච්ඡාවල අවසාන ප්‍රතිඵලයට මේ බලපෑමක් සිද්ධ වෙයිද කියලා බොහෝ දෙනා සැක පහල කරනවා.
ඔව්, දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන්ගේ කේවල් කිරීමේ බලය පෙන්වමින් ඉන්නේ. පොදුජන පෙරමුණත් එක්ක සාකච්ඡා පැවැත්වෙනවා. ඒ අතරතුර පොදුජන පෙරමුණ හා එක්කාසු වෙලා වැඩ කරන මන්ත්‍රීවරුන් තුන්දෙනෙකුට එරෙහිවත් මේ විනය ක්‍රියාමාර්ග ගන්න සූදානම් වෙනවා. දැන් මේ පස් දෙනා අතර ඉන්නවා ඒජෙන් ෆෞසි, එස්.පී. දිසානායක, ග්ලෑන් පෙරේරා, ලක්ෂ්මණ යාපා බේවර්ධන සහ විජිත් විජේමුණිත සොයිසා. එතකොට එස්.පී. දිසානායක සහ ග්ලෑන් පෙරේරා කියන මන්ත්‍රීවරු දැන් පොදුජන පෙරමුණේ සමාජ තත්ත්වය ලබාගෙන තියෙනවා. ලක්ෂ්මණ යාපා බේවර්ධන මහත්මයා පොදුජන පෙරමුණත් එක්ක එකතු වෙලා වැඩ කරමින් යනවා. විජිත් විජේමුණිද සොයිසා සහ ඒ.කේ. ෆෞසි කියන මන්ත්‍රීවරු දැන් ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ. ඉතින් මේ කාරණාත් එක්ක මේ මන්ත්‍රීවරුන්ට නිදහසට කරුණු ඉල්ලලා එමන් නැත්තම් ඔවුන්ගේ මේ විනය විරෝධී හැසිරීමට කාරණා මොනවද කියලා පක්ෂ මහලේකම්වරයා විමසලා තිබුණා. නමුත් ඊයේ දිනේ ඩයසිල් ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා දුවේ මේ කාරණය අරබයා මේ මන්ත්‍රීවරු දීපු කරුණු නිදහසට කරුණු පිළිබඳව එකඟ වෙන්න පක්ෂයක උදිරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැකියාවක් නැහැ. ඒ අනුව තමයි තාවකාලිකව මේ පක්ෂ සමාජිකත්වය අහෝසි කරන්න කටයුතු කරන්නේ කියන අදහස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා සඳහන් කළා. නමුත් මේ මන්ත්‍රීවරු ඔවුන් මේ තීරණය අභියෝගයට ලක් කරනවා අපි දැක්කා. ෆෞසි මන්ත්‍රීවරයා කිව්වේ තාමත් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෙක්, තාමත් මම පක්ෂයේ සමාජික ගාස්තු ගෙවනවා, එහෙනම් අපිට නෙමෙයි විනය ක්‍රියාමාර්ග ගන්න ඕන, මුලින්ම පක්ෂයේ සභාපතිවරයාටයි විනය ක්‍රියාමාර්ග ගන්න ඕන කියලා ටිකක් දැඩි ප්‍රකාශයක් ගිය සතියෙම ෆෞසි හිටපු ඇමතිවරයා එමන් නැත්නම් දැන් එක්සත් ජාතික පක්ෂයත් එකතු වෙලා කටයුතු කරන මන්ත්‍රීවරයා සඳහන් කළා. එස්.පී. දිසානායක සහ ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරුත් එමෙනිම අදහසක් දරන්නේ. ඔවුන් කියන විදිහට පක්ෂ මධ්‍යම කාරක සභාව හෝ පක්ෂ නායකයා, පක්ෂ සභාපතිවරයා තමයි මෙවැනි තීරණයක් ගන්නෙ. පක්ෂ මහලේකම්වරයාට එකඟ නොවන හැඩක් එහෙම බවක් මේ මන්ත්‍රීවරුන් අදහස් දක්වමින් සඳහන් කරා. එවැනි තත්ත්වයක් තිබෙන්නේ ඉතින් ඉදිරියේදී පක්ෂ සමාජිකත්වයේ අවෝසි කරෝතින් සමහර විට ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුර පවා අභියෝගයට ලක් වෙන්න පුළුවන්. ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා ඊයේ සඳහන් කළේ ඕනම කැපකිරීමක් කරලා ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරයා බවට පත් කරන මෙහෙයුමේ ඩිලාන් පෙරේරා ගමන් කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් පස්සේ හිතෙයි ඩිලාන් පෙරේරා ගිය මගේ ගිහිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ට සහයෝගය පළ කරන තැනට එයි කියන අදහසක් ඔහුත් සඳහන් කළා. ඉතින් පෞද්ගලිකව මේ මන්ත්‍රීවරුන් තමන්ගේ අදහස් දැක්වීම සිදු කරමින් ඉන්නවා. පක්ෂයක් හැටියට තමයි මේ තීරණය අරගන්නේ. ඇතැම් වෙලාවට පක්ෂ සමාජිකත්වය අහෝසි කරොත්ින් ඒක ඔවුන්ගේ මන්ත්‍රී දුරයටත් බලපෑම් කරන තත්වයකට පත්වේ. කොහොමුණත් ඒ මන්ත්‍රීවරුන් පස් දෙනත් නිහඬව ඉන්න බවක් පෙන්වන්නේ නැහැ. මේ තීරණය අභියෝගයකට ලක් කරමින් නීතිමය ක්‍රියාමාර්ග ගන්න තමයි ඔවුන් උත්සාහසෙන්නේ. ඒක තමයි මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් කාරණේ. ඊට පස්සේ අපි දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ ඔවුන්ගේ මන්ත්‍රී දුරයක් සම්බන්ධයෙන් යම් ගැටලුවකට මුහුණ දීලා ඉන්නවා. ඒ තමයි සාලිද්ද දිසානායක කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රීවරයා මියාමෙන් පස්සේ හිසුණු පාර්ලිමේන්තු මන්ත්‍රී දුරේ සම්බන්ධයෙන් කාරණය. සාලිද්ද දිසානායක මන්ත්‍රීවරයා මිය යනවත් එක්කම ජාතික ලැයිස්තුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කෙන් ඒ ලැයිස්තුව ඊළඟට හිටපු ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා ඉතායික්මලින් පාර්ලිමේන්තු මන්ත්‍රී දුරත් අතහැරියා. ඒ ඔව් ජාතික ලැයිස්තුවෙන් නැතුව අපේක්ෂක ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමේ බලාපොරොත්තුවෙන්. කොමුණත් මීළඟට පත්වන මන්ත්‍රීවරයා නම් කිරීමේදී අපි දැක්කා හිටපු පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් වන ඩී.බී. හේරත් මහත්මයව තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී දුරට නම් කරේ. තේරීම් බහරිල්ලධාරීවරය නම් කිරීම සිද්ධ කරලා කිව්වේ ඒ සුදුසුකම ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා සාලින් දිසානායක මන්ත්‍රීවරයා මියන විට දරලා තිබුණේ. ඒකට හේතුව සාලින් දිසානායක මන්ත්‍රීවරයා මියන විට ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහටයි කටයුතු කරේ. ඒ අනුව තමයි මේ ඩී.බී. හේරත් පළාත් මන්ත්‍රීවරයාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට නිර්දේශ කරේ. ඉතින් ඒකත් එක්කම ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු අසුනට යම් ගැටලුවක් පතු වෙනවා. යන ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරාට පස්සේ ජනාධිපතිතුමා තීරණය කරලා තිබුණේ ආයමත් ජාතික ලැයිස්තුවෙන් ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට අරගන්න ඊට අදාළ ගැසට් නිවේදනයක් ඊ වෙනකොට නිකුත් වෙලා තිබුණා. ඒ අනුව ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයාගෙන් හිස්සුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරය ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයාම ආයමත් පුරවන ආකාරයක් පෙනෙන්න තියෙන්නේ. ඒ අනුව ඔහු ජාතික ලැයිස්තුවෙන් පත්වේවි. ඩීබී හේරත් මහත්මයා තරග කළ අපේක්ෂක ලැයිස්තුවෙන් ශාලින් දිසානායක මන්ත්‍රීවරයා වෙනුවට පාර්ලිමේන්තුවට තේරී පත්වේවි.
හොඳයි, අපි අවසාන වශයෙන් අද දවසේදී සාකච්ඡාවට බඳුන් කරන්නේ එළඹෙන ජනාධිපතිවරණය සංවිධානය කිරීමේදී මැතිවරණ කොමිෂන් සභාවේ ස්ථාවරය සම්බන්ධයෙන් අපි මේ පිළිබඳව පසුගිය සඳුදා අපේ ශ්‍රී ලංකේ පුවත් විමසුමෙන් ඉඟියක් ලබා දුන්නා. සැප්තැම්බර් 10 වෙනිදාන් පසුව මැතිවරණ කොමිසමට බලය හිමිවනවා මේ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීන්දුව තීරණ ගන්න කියලා. ඉන් අනතුරුව එක් දිනකට පසුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙන්න මේ ආකාරයෙන් අදහස් දැක්වීමක් මාධ්‍ය ඉදිරියේදී සිද්ධ කළා. අපි මුලින්ම මේ අදහස් දැක්වීමට යොමු වෙලා ඉන් අනතුරු නැවතත් කතාව ආරම්භ කරමු.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ජනාධිපතිවරයා තෝරා පැත් කිරීමේ ප්‍රතිපාදන අනුව අපි ජනාධිපතිවරණය පවත්වන්න ඕනේ ව්‍යවස්ථාපිතව 2019 දෙසැම්බර් 9 වෙනිදාට පෙර සහ 2019 නොවැම්බර් 9 වෙනිදාට පසු. ඒ කියන්නේ අපිට නොවැම්බර් 10 වෙනිදා ඕනම් පවත්වන්න පුළුවන්. හෙට ඉඳලා අපට ව්‍යවස්ථාපිත බලය එනවා. නමුත් අපි දන්නවා නොවැම්බර් 10 වෙනිදා ඡන්ද විසිව තියන්න බෑ. ඒ වගේම නොවැම්බර් 12 වෙනිදා තියන්න බෑ පොයේ දිනේ නිසා. තියන්න පුළුවන් ළඟම දිනේ වෙන්නේ නොවැම්බර් 15 වගේ දිනයක්. 16 සෙනසුරාදා. ඔය දිනයන් නිසා අපිට ඇත්තටම බලය එනවා කියලා කියන්න පුළුවනි. අපට මේ සැප්තැම්බර් 15 ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනේ ඉඳලා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ කොයිලාකවත් අපි 15 වෙනිදා නාම යෝජනා දැන්වීම නිකුත් කරනවා කියලා. නාම යෝජනා දැන්වීම නිකුත් කරන්න පුළුවන් අන්තිම දිනේ තමයි ඔක්තෝබර් මාසේ 15 වෙනිදා වගේ දිනයක්. ඒ කියන්නේ සැප්තැම්බර් 16ත් නොවැම්බර් 15ත් අතර මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරන දිනයක මේක නිකුත් වෙනවා. තවම ඒ දිනය කොමිෂන් සභාව තීරණය කරලා නැහැ.
ඔව් මනෝජ්, කියපු ආකාරයට සැප්තැම්බර් මාසේ 16 වෙනිදා කියන්නේ අද ඉඳලා තමයි නිල වශයෙන් මැතිවරණ කොමිසමට බලතල හිමි වෙන්නේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට. එතකොට මොන ආකාරයටද මැතිවරණ කොමිසම මේ වන විට සූදානම් වෙමින් පවතින්නේ මේ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්?
ඔව්, ඒ අනුව ජනාධිපතිවරණයේ මේ බලය දැන් මැතිවරණ කොමිසමට තිබෙන බව තමයි මැතිවරණ කොමිසම දක්වපු අදහස් එක්ක අපිට දැනගන්න ලැබෙන්නේ. ඒ අනුව ජනාධිපතිවරණයේ කැඳවීමේ නිල නිවේදනය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලබන 22 වෙනිදා නිකුත් කරાવી කියලා එහෙම අදහසක් තියෙනවා. දැන් ඊයේ 15 ඉරිදා ලබන ඉරිදා 22 වෙනිදා මේ නිවේදනය නිකුත් කරයි කියලා අදහසක් තිබෙනවා. ජනාධිපතිවරණ පනතට අනුව ජනාධිපතිවරණයේ කැඳවීමේ නිල නිවේදනය නිකුත් කරලා දවස් 14කට නොඅඩු සහ දවස් 21කට නොවැඩි දිනයක නාම යෝජනා කැඳවන්න ඕන. ඒ අනුව ජනාධිපතිවරණ සඳහා නාම යෝජනා කැඳවීම ලබන මාසයේ 2 වෙනි සතියේදී සිද්ධ කරන්නත් බොහෝ දුරට ඉඩ තියෙනවා කියලා වාර්තා වෙනවා. නාම යෝජනා කඳවපු දිනේ ඉඳලා සති 4ක් සති 6ක් අතර දිනකදී ජනාධිපතිවරණය පැවැත්වෙන්න ඕන. ඒ අනුව ජනාධිපතිවරණය ගොඩක් වෙලාවට නොවැම්බර් මාසේ 16 වෙනිදා එහෙම නැත්නම් 23 වෙනිදා කියන දින දෙකෙන් එකකදී පවත්වන්න බොහෝ දුරට ඉඩ තියෙනවා කියලා මැතිවරණ ලේකම් කාර්යාලය සඳහන් කරනවා. කොමුණක් ලබන නොවැම්බර් මාසේ පැවැත්වෙන ජනාධිපතිවරණය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 8 වෙනි ජනාධිපතිවරණය. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ දුරකාලය 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනවාරි මාසේ 9 වෙනිදා අවසන් වෙනවා. ඒ හින්දා මීළඟ ජනාධිපතිවරණය ලබන්නේ දෙසැම්බර් 9 වෙනිදාත් නොවැම්බර් 9 වෙනිදාත් අතර දිනයක පවත්වන්න නියමිතයි. ඒ අනුව තමයි මේ දින වකවානු පිළිබඳව අදහස් පළ වෙන්නේ. මැතිවරණ කොමිෂන් සභාවට ජනාධිපතිවරණය කැඳවීමේ බලය හිමිවනත් එක්කම ඉදිරියේදී නාම යෝජනා කැඳවීම මැතිවරණය පැවැත්වීම ඇතුළු දින නියම වෙන්නේ කොහොමද කියන අදහස් තමයි ආරම්භම සඳහන් කරපු දිනත් එක්ක මේ වෙනුවට වාර්තා වෙලා තියෙන්නේ මතුර.
හොඳයි, ඒ පුවතත් සමගින් අපි අද දවසේදී ශ්‍රී ලංකාවේ පුවත් විමසුම නිවාවට පත් කරන්නයි සූදානම් වෙන්නේ. අපි බලමු මේ සතියේදී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණය උදෙසා පැවැත්වෙන සාකච්ඡාවල අවසන් ප්‍රතිඵල, අවසන් තීන්දුව මොන වගේද? ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාකච්ඡා මොන විදිහට අවසන් වේවිද කියන කාරණාත් සමග අපි ලබන සතියේ සඳුදා නැවතත් හමුවෙමු. අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උද්දටියාවල. මනෝජ්, අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ සඳුදා නැවතත් හමුවෙමු. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
SBS Radio. Tell us what you think. Rate this podcast on iTunes. It helps other people to find us.